අපේ ඇස්වලටම පෙනුනත් අපි නොදන්නවා වුණත් සමහර විටක අපිට පිළිගන්න බැරි වුණා. අපි ඇවිදින අපි හැම කෙනෙක්ම යන සංසාරගත ස්වභාවය ලෝක සත්‍යයට මනා කොට පෙන්වන්නට ලෝකී ඇති දුක් ස්වභාවය මනා කොට පෙන්වන්නට බුදුරජාණන් වහන්සේ නොයෙක් විටක නොයෙක් ක්‍රමවේදයන් උදව් කර ගන්නවා. එහිලා මේ සසර ගති සසර තතු ජීවිතවල සත්‍ය විඳින්න දුක් ස්වභාවය අනුකම්පාවෙන් යම් පමණකට හෝ පින්නාවදර සූත්‍රයක් තමයි මජ්ක්‍ධිම නිකාය දේවදූත සූත්‍රය. හැමදාම ටිකක් ගැඹුරු දහම් කතා කරන නිසා අපේ ජීවිතයේ සාමාන්‍ය කුසල අකුසල මට්ටම අතහැරෙන්න ඕන. ඒ පැත්ත පෙන්වලා දෙන්න ධර්මයේ අප්‍රමාදී බව ඇති වෙන්න සසර ස්වභාවය තේරුම් කරලා දෙන්න පුළුවන්කමක් තියෙන නිසා මම අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරේ ඒ දේවදූත සූත්‍රයෙන් කතා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ සිටින කාලෙදී භික්ෂු වහන්සේලා ආමන්ත්‍රණය කළා මහණෙනි කියලා. ඒ භික්ෂු වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ කියලා ප්‍රතිඋත්තර දුන්නා. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු වහන්සේලාට මෙන්න මෙහෙම දේශනා කරනවා. මහණෙනි, දොරවල් ජනල් සහිත දොරවල් සහිත ගෙවල් දෙකක් තියෙනවා නම් ඒ ගෙවල් දෙක මැද ඇස් ඇති පුරුෂයෙක් ඉන්නවා නම් ඒ පුරුෂයාට පේනවා මේ ගෙදර ඉඳන් අනෙක් ගෙදරට අනෙක් ගෙදර ඉඳන් මේ ගෙදරට කෙනෙක් කීයකට ආවොත් හෝ ගෙයින් පිට වෙලා කෙනෙක් ගියොත් හෝ ගේ යවට ඔබ මොබ හැසිරුණු අර ඇස් තියෙන පුරුෂයට පේනවා. මහණෙනි, හරියටම ඒ වගේ මම මිනිස් සැස ඉක්මෝ දිවසින් දකිනවා හීනවුද ප්‍රණීතවුද පැහැපත් වූද දුර්වර්ණ වූද මනා ගති ඇති වූද නොමනා ගති ඇති නැති සුගති වූද දුගති වූද සත්‍යයන් ඉපදෙන මැරෙන හැටි දිවසින් මම දකිනවා මට පේනවා. මහණෙනි, මෙලව යම් කිසි කෙනෙක් මට පේනවා මේ මනුස්ස ලෝකේ ඉන්නකොට කයින් සිතරිත කරලා වචනේ යහපත්ව හැසිරিলা සිතින් යහපත්ව හැසිරিলা සම්මා දිට්ඨිය ඇතුව සම්මා දිට්ඨි කර්ම සමාදාන යුක්තව ආර්යයන් වහන්සේලාට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දොස් නොකිය ආර්යයන්ට උපවාද නොකොට මරණින් මත්තේ දෙවියන් අතර ඉපදිලා ඒ දිව්‍ය සම්පත් අනුභව කරන සත්‍ය වූ මහණෙනි නම දකිනවා. ඒ වගේම මනුස්ස ලෝකේ ඉපදিলা කයින් වචනෙන් හිතින් සුචරිතේ හැසිරিলা සම්මා දිට්ඨි කර්ම සමාදන් වෙලා ආර්යන්ට උපවාදන කොට මරණින් මත්තේ මනුස්ස ලෝකේ මනුස්සයන් අතර ඉපදලා ඉන්නවක් දකිනවා. ඒ වගේම මහණෙනි මම දකිනවා මනුස්ස ලෝකේ මිනිසුන් අතර ඉපදිලා කයින් දුස්චරිත කරලා වචනයෙන් දුස්චරිත කරලා හිතින් දුස්චරිත කරලා මිච්ඡා දිට්ඨි ඇති කරගෙන මිච්ඡා දිට්ඨි කර්ම සමාදන් වෙලා සමන බ්‍රාහ්මණයන්ට ආර්යයන්ට දොස් කියලා නොඑක් අකුසල කර්ම සමාදාන හේතුයෙන් ප්‍රේත ලෝකෙ ගිහිල්ලා ඉපදලා ඉන්න අයත් මම දකිනවා. ඒ වගේම මහණෙනි මම දකිනවා ජීවත් ඉන්නකොට කයෙන් වචනයෙන් හිතෙන් දුක්චරිත කරලා මිච්ඡාදිට්ඨි කර්ම සමාදානෙන් යුක්තව ආර්යයන්ට උපවාද කරලා මරණින් මත්තේ තිරිසන් ආත්මවල උපදිච්ච අයත් මට පේනවා. ඒ වගේම මහණෙනි ජීවත්ව ඉන්නකොට කයෙන් වචනයෙන් හිතින් දුස්චරිත කරලා මිච්ඡා දිට්ඨි කර්ම සමාදන් වෙලා සමන බ්‍රාහ්මණයන්ට ආගෙන උපවාද කරලා මරණින් මත්තේ නිරේ උපන්න නිරේට නියම් වෙච්ච සත්‍යයක් මම දකිනවා. මේ විදිහට මහණෙනි අකුසල කර්ම සමාදාන හේතුයෙන් නිරේට ගිහාම ඒ නිරේ පාලකිය මොකද කරන්නේ? වෙන වෙනම ඒ නිරි සත්‍යාවේ නිරේට නියම වෙච්ච ඒ පුද්ගලයාව අල්ලගෙන ගිහිල්ලා යමරජුගේ ළඟ දක්වනවා. දේවයන් වහන්සේ මේ පුරුෂයා මනුස්ස ලෝකේ ඉපදিলা මිනිසුන් අතර ඉපදিলা මවට උපකාර කළ කෙනෙක් නෙමෙයි, පියාට උපකාර කළ කෙනෙක් නෙමෙයි, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපකාර කළ කෙනෙක් නෙමෙයි, ස්වාම පුරුෂයන්ට උපකාර කළ කෙනෙක් නෙමෙයි, තමන්ගේ කුලයේ වැඩිහිටි වැඩිමහල් සහෝදරයන් පුදුපු කෙනෙක් නෙමෙයි, ජීවිතේම වර්ධවා හැසිරිච්ච කෙනෙක්, සුදුසු දඬුවමක් දෙන්න කියලා. ඒ වෙලාවේදී මේ යම රජුගේ මේ පුරුෂයා ඉදිරියට ගෙන්නලා නොයෙක් ලක්ති නොයෙක් කරුණ විචාරණා ධර්මයේ සඳහන් වෙනවා. ඒ අපාය කියන දුක්ඛදායක ස්වභාවය කොච්චරද කියනවා නම් ඒ යම රජුවවත් කැමති නැහැ මේ සත්‍ය දුකටපත් වෙනවට. යම් පමණක හෝ කුසල් සිතක් සිහිපත් කරවන අදහසින් තමයි මේ වගේ කරුණ විචාරවන්නේ කියලා. නමුත් මේ සත්‍යයන්ගේ අකුසලයේ කොච්චර බලවත්ද කියනවා නම් ඉතා චූටි කුසලයක් තිබුණට ඒ කුසලයේ වෙලාවට මතු කරවන්නේ නැහැ. ඉතින් ඒ යම රජුව ඒ පුරුෂයාගෙන් අහනවා, මිනිස්සෙක් වෙලා මනුස්සාත්ම භාවයක් ලබාගෙන නුඹ සිත කය වචනය කියන තුන්දොරින් කලන දන් නොකලේ යහපතක් නොකලේ මිනිස්සු අතර පහළ වෙච්ච පළවෙනි දේව දූතයවක් දැක්කේ නැද්ද කියලා. මේ පුරුෂයා කියනවා, ස්වාමීනි මම දැකලා නැහැ. මෙතනදී දේව දූත කියනකොට දෙවියන්ගේ දූතයා දෙවියන්ගේ පණිවිඩ කරුවා කියන අදහසයි දේව දූත කියලා කියන්නේ. නමුත් මෙතනදී මේ ශාසනයෙන් බැහැර අනිත් ශාසනවල අඳුනන දෙවියෙක් ගැන නෙමෙයි සඳහන් වෙන්නේ. දේව කියන වචනේ අර්ථය බෙදනවා කොටස් තුනකට. උප්පත්ති දේව, සම්මුති දේව, උප්පත්ති දේව, විසුද්ධ දේව කියලා. සම්මුති දේව කියලා කියනවා රටක රජවරුන්ට ඒ ඒ ප්‍රාන්තයක ප්‍රදේශයක ඉන්න ප්‍රභූවරයාට රජු රජවරුන්ට කියනවා. දේවයන් වහන්සේ කියලා කතා කරන්නේ ඒ දේව කියන අදහස නිසා. ඒ නිසා ඒ වගේ අය කියනවා සම්මුති දේව. ඡාතු මහරජකේ තවති සාවයාම තුසිතාදී දිව්‍ය ලෝකවල ඉපදිලා ඉන්න අයට කියනවා උප්පත්ති දේව කියලා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට කියනවා විසුද්ධි දේව කියලා. ඉතින් මෙතන දේව දූත කියලා කියන්නේ දෙවියන් දූතයා කියන්නේ කවුද? විසුද්ධි දේවානම් දූතා දේව දූතා. ඒ විසුද්ධි දෙවියන්ගේ දූතිය, විසුද්ධි දෙවියන්ගේ පණිවිඩය. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ලෝකෙට දෙන පණිවිඩයයි මේ දේව දූතය කියලා කියන්නේ. ඉතින් යම රජුව අහනවා, නුඹ පළවෙනි දේව දූතය දැක්කේ නැද්ද? නෑ මම පළවෙනි දේව දූතය දැක්කේ නෑ. නුඹ දැක්කේ නැද්ද? දැකලා නැද්ද? මිනිස්සුන් අතර පහළ වෙච්ච කිසිම වැටහීමක් නැති කිසිම දෙයක් ගැන නොදන්නා තමන්ගේ මලමුත්‍ර ගොඩේ උහේ වැටිලා ඉන්න පුංචි කුඩාම කුඩා දරුවෝ දැකලා නැද්ද? වහන්ස දැකලා තියෙනවා. කරුණු කාරණා තේරෙන වැඩි හිටි බවට පත් වෙච්ච ඒ උඹට හිතුනේ නැද්ද මේ කුඩා දරුවගෙන් ගෙනෙන්නේ ඉපදීම කියන ධර්මතාවයක් තියෙනවා කියන එක නේද? අනේ මේ ඉපදීම දුක්ඛදායක පැවැත්මක්, අනුන් විසින් පෝෂණය කරන්ට වෙන, අනුන්ගේ පැවැත්මට යටත් වෙලා ඉන්න වෙන, තමන්ට විශේෂ යමක් කරගන්න නොහැකි මේ උපත්ති ස්වභාවයේ දුක්ඛදායකයි. මමද තාම ඉපදීම නැති කළ කෙනෙක් නෙමෙයි නේද? මේ ඉපදීම නැති කරන යම් මගක් තියෙනවා නම් ඒක මම හොයන්නට ඕනේ. අනේ මම කුසල ධර්මයන්ගේ අප්‍රමාදී වෙන්නට ඕනේ කියලා නුඹට හිතුනේ නැද්ද? නෑ ස්වාමීනි මට හිතුනේ නැහැ. එසේ පළවෙනි දේව දූතයෝ නුඹට කරුණ කියද්දී නුඹ ඒක තේරුම් නොගෙන සිත කය වචනය කියන තුන්දොරින් අකුසල කර්ම කළා නම් ඒ අකුසල කර්ම නුඹේ අම්ම කළෙත් නැහැ, තාත්ත කළෙත් නැහැ, සහෝදර සහෝදරි වෙන කිසිම ඥාතියෙක් කළේ නැහැ, උඹමයි කරලා තියෙන්නේ. ප්‍රමාද වෙච්ච කෙනෙකුට ලැබෙන විදිය දඬුවම් උඹට ලබා දෙන්න වෙනවා. හොඳයි. කලනකම් නොකොට යහපත් දේනකොට අකුසල කර්ම සමාදානෙන් යුක්තව හිටියේ නුඹ මනුස්ස ලෝකේ දෙවන දේව දූතයවත් දැක්කේ නැද්ද? ස්වාමීන් වහන්සේ මන් දෙවන දේව දූතයනම් දැක්කෙම නැහැ. නුඹ දැක්කේ නැද්ද? මනුස්සයන් අතර ඉපදිලා 80 වයස් 90 වයස් ගියා වූ කොන්ද නැමින් මැදින් නැමිලා සරයතිය කාදරයෙන් යන තමන්ගේ අතපයවත් තමන්ට බලංගු නැති තිස් පැලිගස් පෙනේ නැති ජරා ජීවන ස්වභාවයට පත් වෙච්ච ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් උඹ දැකලා නැද්ද? වහන්සේ දැකලා තියෙනවා. කරුණු කාරණා තේරෙන විඤ්ඤාණ බවට පත් වෙච්ච උඹට හිතුනේ නැද්ද? මේ ස්වභාවයෙන් කියන්නේ ලෝකේ ජරාව කියන දිරණිම කියන ධර්මතාවයක් තියෙනවා කියන එක නේද? අනේ මම මේ දිරණ ස්වභාවයේ නොඉක්මපු කෙනෙක් නේද? මේ දිරණ ස්වභාවයට මාව පත් වෙනවා නේද? අප්‍රමාදීව කුසල ධර්ම කරන්න ඕන කියලා හිතන්නේ නැද්ද? අනේ ස්වාමීනි මට එහෙම හිතුනේ නැහැ. දේව දූතයන් විසින් චෝදනා කරනු ලබන කල්ලිත් කුසල ධර්මයේ ප්‍රමාදීව වාසය කළා නම් අකුසල කර්ම සමාදානෙන් යුක්තව කටයුතු කළා නම් ඒ අකුසල කර්ම නොවේ අම්මා තාත්තා වෙන ඥාතිවරයෙක් හිතේ සිටිනෙක් කළේ නැහැ. නුඹමයි කළේ. සමාධිය වෙච්ච කෙනෙකුට යම් සේනම් සතේසේ කරන්නට වෙනවා. හොඳයි. එහෙනම් නුඹ මනුෂ්‍යයන් අතර පහළ වෙච්ච තුන්වෙනි දේව දූතයවන් දැක්කේ නැහැ. ස්වාමීන් වහන්සේ තුන්වෙනි දේව දූතයනම් දැක්කම නැහැ. නුඹ දැකලා නැද්ද මනුෂ්‍යයන් අතර දැඩි ගිලන් වූ දැඩි රෝගී ස්වභාවයට පත් වෙච්ච තමන්ගේ මල මුත්‍ර ගුලේ වැටිලා අනුන් විසින් කවන අනුන් විසින් පොවන අනුන් විසින් නහවන අනුන් විසින් අන්දවන කලන්දන තත්ත්වයට පත් වෙච්ච දැඩි රෝගී වෙච්ච ගිලන් වෙච්ච ස්ත්‍රියක හෝ පුරුෂයෙක් දැකලා නැද්ද? දැකලා තියෙනවා. ඒ නුඹට හිතුනේ නැද්ද? අනේ මේ රෝගී භවෙන් පෙනෙන්නේ මේ ලෝකේ රෝගී කියන ස්වභාවය තියෙනවා කියන එක නේද? මමද මේ ලෙඩ රෝග ඉක්මවපු කෙනෙක් නෙමෙයි. මාව මේ ඕනම වෙලාවක මේ ස්වභාවයට පත් වෙන්න පුළුවන්. අප්‍රමාදීව කුසල ධර්ම සිද්ධ කරන්නට ඕනේ. අප්‍රමාදීව කරුණ ධර්ම කරන්නට ඕනේ කියන සිත තුනේ නැද්ද? අනේ ස්වාමීන් මට හිතුනේ නැහැ. පමාවුන කරුණ කාරණා තේරෙන වැඩිහිටි බවට පත්විච්චේ නුඹට දේව දූතයන් විසින් කරුණ කියද්දිත් ඒගෙන නොවනින් මෙනෙහි නොකළා නම් යහපත් දේ නොකොට අයහපත් දේ කළා නම් ඒ අකුසල කර්ම නුඹේ අම්මා තාත්තා සහෝදරයෝ කළේ නැහැ, නුඹමයි කළේ. ඒක විපාක නුඹට විඳින්න වෙයි. හොඳයි. කුසල ධර්ම නොකොට අකුසල ධර්ම කළේ කුසල ධර්මයන්ගේ ප්‍රමාවුනේ නුඹ මිනිසුන් අතර පහළ වෙච්ච හතරවෙනි දේව දූතයවක් දැක්කේ නැතුවද? ස්වාමීනි මම හතරවෙනි දේව දූතය දැක්කේ නැහැ, දැකලා නැහැ. නුඹ දැකලා නැද්ද මිනිසුන් අතර ඉපදිලා නොයෙක් වැරදි කිරීම හේතුවෙන් රජවරු අල්ලගෙන දඬුවම් දෙන මිනිස්සු ඉස්සර නම් තිබිලා තියෙන දෙතිස් වදේ කියලා කස වලින් තලනවා වේවැලි වලින් තලනවා අඩ යටි වලින් තලනවා ඒ වගේම අත් දෙකම තෙල් පහන් කඩ වලින් පොඟවලා ගිනි කියලා අත් දෙක ගිනි කියනවා ඒ වගේම මුඛ ඒ විවුර්ත කරලා පහම් පත්තු කරලා කට ඇතුලේ තියනවා ඒ වගේම හිස් කබල ගලවලා රත්විච්ච යකඩ ගහලා මොළයේ උතුරවනවා ඒ වගේම එක පැත්තකින් ඇලේට බිම නිදි කරවලා එක කනකින් යකඩ එලක් අණිනවා අනිත් කන පසාර කරගෙන පොළොවට වදින්න ඊට පස්සේ කකුල් දෙකන් අල්ලලා බුම්රංකේ වගේ කරකවනවා මේ කකුල් දෙකේ ගුප්පට දක්වා හැම ගලවලා බොරළු පොළුවේ ඇදගෙන යනවා ඉහේ ඉඳලා ඉන්න දක්වාම හැම ගලවලා බොරළු පොළුවේ ඇදගෙන යනවා මේ ශරීරයේ කහවම තරම් කෑලි කෑලි කඩලා තෙලෙන් බද්දලා Tamanටම කවනවා ඒ වගේම බිලි කුකු වර්ගන මේ ශරීරේ එන එන මස් උගුල්නවා ඊට දරුම් කියුණු සුනකයන් ලවා බල්ලන් ලවා කවවනවා මෙන්න මේ වගේ වද බන්ධන ඒ වගේම ජීවත් වෙද්දී හිස සිඳිනවා එවගේම ජීවත් වෙද්දීම උල තියෙනවා මෙන්න මේ වගේ වද බන්ධන කරන අය දැකලා නැහැ දැකලා තියෙනවා ස්වාමී මනුස්සෙක් වෙච්ච වැඩිහිටියෙක් වෙච්ච කරුණු කාරණා තේරෙන බවට පත් වෙච්ච ඒ නුඹට හිතුනේ නැද්ද මේ වගේ අකුසල කර්ම කරලා මේ වගේ දුක් විඳින සත්‍යය මේ ලෝකේ ඉන්නවා මේ වගේ දුක් විඳින්න මේ වගේ දඬුවම් විපාක විඳින්න වෙන අකුසල කර්ම කෙරෙන්න තියෙන ඊට මගෙන් නැති වෙලා නැහැ ඕනම වෙලාවක මේ වගේ අකුසල කර්ම කරලා මේ වගේ දුක් විඳින්න පුළුවන් අනේ මම අප්‍රමාදීව කලණකම් කරන්නට ඕන කුසල ධර්මයේ හැසිරෙන්නට ඕන කියලා හිතුනේ නැද්ද වහන්සමට එහෙම හිතුනේ නැහැ. දේව දූතයන් විසින් චෝදනා කරන ලබන කල්හි නුඹ ඒ ගැන මෙනෙහිනකොට අකුසල කර්ම කළා නම් අකුසල කර්ම සමාදානෙන් යුක්ත වුණා නම් ඒ අකුසල කර්ම නුඹේ මවවත් පියාව සහෝදරයවත් කවුරුත් කළා නෙමෙයි නුඹ උපයි කළේ ඒක විපාක නුඹම විඳිට වෙනවා හොඳයි කුසල ධර්ම නොකට අකුසල ධර්ම කළේ මිනිසුන් අතර පහළ වෙච්ච පස්වෙනි දේව දූතයවත් තුම දැක්කේ නැද්ද වහන්ස මම දැක්කේ නැහැ නුඹ දැකලා නැද්ද මිනිසුන් අතර ජීවිතයේ හැම දෙයක්ම අතහැරලා හැම කෙනෙක්ම අතහැරලා අවසන් ගමනට ලෑස්ති වෙලා ඉන්න පෙට්ටියක දාලා උඩුකුරුව සයනය කරන මලමිනියක් නැතිලා එක දවසක් ගියේ දෙදවසක් ගියේ ඉතිංගන් ගිලි වෙච්ච මලමිනියක් වත්ඹ දැකලා නැද්ද වහන්ස දැකලා තියෙනවා ඒ උඹට හිතුනේ නැද්ද මේ කාරණාවෙන් පෙනෙන ලෝකයේ මරණය කියලා දෙයක් තියෙනවා කියන එක නේද? අනේ මමද මේ මරණ ස්වභාවයටපත් වෙනවා. මම මරණය ඉක්මවපු කෙනෙක් නෙමෙයි. මට මොන විදිහටවත් කවදාවත් හැමදාම ඉන්න බෑ. අප්‍රමාදීව මම කුසල ධර්ම කරන්නට ඕනේ. කුසල ධර්මයේ අප්‍රමාදී වෙන්නට ඕනේ කියලා නුඹට හිතුන්නේ නැද්ද? වහන්ස මට එහෙම හිතුනේ නැහැ. ප්‍රමාද වුණා. දේව දූතයන් විසින් චෝදනා කරන ලබන කල්හි වැඩිහිටි බවට පත් වෙලා විඤ්ඤෝ බවට පත් වෙලා නුඹ ඒකෙන් තේරුම් නොගෙන අකුසල කර්ම කළා නම් කුසල ධර්ම නොකළා නම් නුඹේ අකුසල කර්ම අම්මකලෙත් නැහැ, තාත්තකලෙත් නැහැ, සහෝදර සහෝදරීකලෙත් නැහැ. අනිත් ඥාතිවරේ කිතේසිය කෙනෙක් යහළු මිත්‍රෙක් කලේ නම් ගොමයි කලේ. ප්‍රමාද වෙච්ච කෙනෙක් ප්‍රමාද වෙච්ච කෙනෙකුට යම්සේ දඬුවම් කරනවද, තට එසේ දඬුවම් කරනවා කියලා මේ පස්වෙනි දේවදූතයා දක්වා කරුණු දක්වලා යම් රජුගෙන් නේද වෙනවා. ඊට පස්සේ ඒ නිරේ පාලකය මොකද කරන්නේ? මේ පුරුෂයව අල්ලගෙන ගිහිල්ලා වෙන වෙනම පංචවිධ නම් වන්දනය කරනවා කියලා පෙන්නනවා. පංචවිධ වන්දනය කියලා කියන්නේ ගිනිගත්ත ගිනිගෙන දැවෙන යකඩ පොළවේ නිදි කරවලා හරියට කුරුසක යන ගැහුවා වගේ අත් දෙක දෙතත්තට දික් කරලා අල්ල මැදට යකඩ කුණ්‍ය දෙකකුත් කකුල් දෙක දෙතත්තට තියලා කකුල් දෙකට යකඩ කුණ්‍ය දෙකකුත් පපුව මැදට යකඩ කුණ්‍යකුත් ගන්නවා. ඒ හේතුෙන් කෝරු කටුකු තියුණු දුක් වේදනාවන් විඳිනවා. ඒ අකුසලයේ නොගෙවෙයිද ඒ තා කළුලිය කරන්නේ නැහැ. මෙහෙම බොහෝ වර්ෂ ගානක් දුක් විඳට පස්සේ එතනින් අරගෙන සම්පූර්ණ ගින්නිගෙන දිලිසෙන යකඩ පොළවේ නිදි කරවනවා. නිදි කරවලා කෙටේරියක් අරගෙන අත්පය සම්පූර්ණම සරිම හරියට අටස් විදියට, හතරස් විදියට, රවුම් විදියට, එක එක විදියට, එක එක විදියට කප කප ඒ හේතුෙන් කෑ ගහනවා, විලාප දෙනවා, කූරු කටුකු තියුණු දුක් වේදනා විඳිනවා. ඒත් ඒ පාප කර්ම නොගෙවෙයිද ඒ තාක් කළුරිය කරන්නේ. ඊට පස්සේ කකුල් දෙක උඩට හිටින විදිහට ඔළුව යටට හිටින විදිහට එල්ලලා වෑයයක් අරගෙන මේ ශරීරයේ සම්පූර්ණ සහිනවා. හරියට පොල්ලියක් තරලියක් සහිනවා වගේ. ඒ හේතුෙන් කෝරු කටුකු තියුණු දුක් වේදනාවන් විඳිනවා. ඒ පාප කර්මය නොගෙවෙයිද ඒ තාක් කළුරිය කරන්නේ නැහැ කියලා පෙන්නනවා. ඒ එක්කම තියෙනවා හාත්පස ගිනිගෙන දිලිසෙන ගිනි අඟුරු වලින් පිරිච්ච කන්දක්, අංගාරකාසු පබ්බත කියලා. මේ ගිනිගෙන දිලිහෙන අඟුරු පර්වතයට නග්ගන වසනවා. ඒකම තියෙනවා ලෝකුඹ නරකේ කියලා. ඒ ජලයට ලෝහයක් වුණත් දැම්මත් ඒක දිය වෙනවා. ඒක යෝධිය කියලා කියන්නේ. මෙන්න මේ කකුල් උඩට හිටින්ද ඔළුව යටට ගිටින විදිහට මේ ලෝකුම නරේ වන්නේ නරකේ බහලනවා. ඒ ලෝකුම නරේ නිරේ ඒ ලෝහ දියේ හරියට පෙන බඳුව පැහෙනවා කියලා කියනවා. පිච්චි 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 ඒක යටට යනකොට මනුස්ස ලෝකෙන් අවුරුදු 30,000ක් යනවා. ආභෝ පිච්චි 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 උඩට එනකොට මනුස්ස ලෝකෙන් අවුරුදු 30,000ක්. ඔන්න ඔය වගේ අපායක ඉන්න කෙනෙකුට උඩට ආපු අවස්ථාවේදී වචන ටිකක් කියාගන්න ඕන වෙලා තමයි බුදුහාමුදුරන් කාලේ කියාගන්න බැරුව ආපහු යටට ගිහිල්ලා අර දුසන අසෝ කියන තාත්තාව කුසල වචනෙන් හිට බය වුනේ. ඒ උඩට ආපු මොහොතේ ඒගොල්ලෝ එක එක්කෙනාගේ අදහස් කියාගන්න හැදුවා මේ සසක ස්වභාවය ජීවිතයේ ඇති. නමුත් කියාගන්න බැරුව ආපහු යට ගියා. එතනට එක අකුර ගානේ තමයි කියා පිට වුනේ කටින්. ඉතින් ඒ ලෝකුම නරේ පිච්චි පිච්චි යටට යනකොට මනුස්ස ලෝකෙන් අවුරුදු 30,000යි උඩට එනකොට 30,000යි. මෙහෙම බොහෝ කාලයක් දුක් විඳිනවා. ඒ පාප කර්මය නොගෙවී තේසක් කළුගේ කරන්නේ. ඊට පස්සේ යම රජුරු මේ නිරේ පාලකයෝ මොකද කරන්නේ? මේ නිරි සත්‍යාව අල්ලගෙන ගිහිල්ලා මහා නරකයට බහරනවා. ඒ මහා නරකය හතරයි. දොරටු හතරක් තියෙනවා. යොදුම් ගණනක් පළල ගණ යකඩේ තාස්සකින් වටවලා තියෙනවා. යොදුම් ගණනක් පළල යකඩ තියෙනකින් වහලා තියෙනවා. හාත්පස ගිනිතල් යුදුන් 100ක් පැතිරලා තියෙනවා. උතුරු දිසාවෙන් හටගන්න ගින්න දකුණු දිසාවේ පිටියේ හැපිලා පවතිනවා. දකුණු දිසාවේ හටගන්න ගින්න උතුරු දිසාවේ හැපිලා පිටිනවා. නැගෙනහිර ගින්න බස්නාහිරත් බස්නාහිර ගින්න නැගෙනහිරත් හැපිලා හිටිනවා. කර්මාන රූපව මෙන්න මේ නරකයේ උපදිනවා. ඉපදිලා කිසියම්ම කාලයකදී නැගෙනහිර දිසාවේ දොරටු ඇරෙනවා. දොරටුව ඇරෙනකොට මේ දොරටුවෙන් එළියට යන්න ඕනේ කියලා ඒ නිරේ උපන්න සත්‍ය වේගින් මේ පැත්තට දුවනවා. දුවනවා දිව වෙන්නේ එකතැන. එහෙම දුවන මේ සත්‍යයන්ගේ සිවියද පිච්චෙනවා. හමද පිච්චෙනවා. මස්ද පිච්චෙනවා. නහරද පිච්චෙනවා. ඇට වලින් දුන් දාන තත්ත්වයටපත් වෙනවා. ඒ අකුසල කර්මය නොගෙවෙයිද ඒ තාක් කලදිය කරන්නේ. අටුවාචාර්යන් වහන්සේලා ඔබට හොඳ උපමාවක් දෙන්නවා. මේ කර්මය කියනක මොන තරම් බලයිද කියලා අපි හිතනවට වඩා ඒක විදිහකට ඉවර වෙන්නේ නැහැ කියන එක. කිඹුලෙක් වගේ සතෙක් ගත්තාම මැටි ටිකක් කෑවොත් ඒ මැටි සම්පූර්ණ දිරනවා. දිරවන්න පුළුවන්. ඒ සතාගේ ඇඟියේ තියෙන තේජස එච්චරට බලවත් වෙනවා. නමුත් ඒ කිඹුලෙකේ බඩේ පුදුම පැටියට කිසිම ගාණක් නැහැ. කාරණෙන් ඒ ගින්න ඔබට දෙනවා කියලා. ඒ වගේ මේ නිරේ ඉන්න සත්‍යයන්ට ඒ හේතුෙන් නැරෙන්නේ. මෙහෙම බොහෝ කාලයක් දුක් විඳිනවා. ඒ පාප කර්මය නොගෙවී දේහතාව කළුලිය කරන්නේ. ඊට පස්සේ දුවල මනුස්ස ලෝකෙන් අවුරුදු 100යි 1000යි ලක්ෂයි කෝටියක් එහෙම වර්ෂ ගණන්නේ උපමාතියෙන්. මෙහෙම ගිහිල්ලා කිසියම්ම කාලයකදී දොරටු ගාවට ලං වෙනකොටම දොර වැහෙනවා. එතකොටම බස්නාහිර දිසාවේ දොරටු වැහෙනවා. ඒ වගේම ඉතින් එළියට යන්න ඕන කියලා දුවනවා 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 දිව වෙන්නේ අර වගේම දුක් විඳිනවා. බොහෝ වර්ෂ ගණන් ගිහිල්ලා ඒක කරනකොට දුක්ව වැහැරෙනවා. ඊට පස්සේ දකුණු දිශාවට දොර හැරෙනවා. ඒත් ඒ විදිහට දුවනවා. කිට්ටු වෙනකොටම ඒ දොර වැහැරෙනවා. එතකොට උතුරු දිශාවට දොර හැරෙනවා. අර විදිහටම දුවනවා. කිට්ටු වෙනකොට ඒක වැහැරෙනවා. ඊට පස්සේ ආපෝ නැගෙනහිර දිශාවේ දොර හැරෙනවා. කල් අවුරුදු කෝටි ගණනක් එහෙම දුවලා දුවලා ඒ දොරටින් එළියට එනවා. ඒ එළියට එනවත් එක්කම ඊට සමානාන්තරව තියෙනවා ගූත නරකය කියලා එකක්. සම්පූර්ණ අසුචි කියලා තියෙන්නේ මේ සත්වයන්ගේ හිස දක්වාම හිසත් එක්කම ඒ අසුචි ගුලේ එරෙනවා. එයට කියනවා. ඒ අසුචියේ ඉන්නවා ඉන්දි කටු වගේ තුළු තියෙන පණු. ඒ පණු සිවියද විදිනවා. හමද විදිනවා. මස්ද විදිනවා. නහරද විදිනවා. ඇටද විදලා ඇට මිදුළු කනවා. කූරෝ කටුකු තිවුණෝ දුක් වේදනා විඳිනවා. ඒත් ඒ පාප කර්මය නොගෙවේද ඒතා කළුගිය කරන්නේ. ඒ නරකේ බොහෝ වර්ෂ ගණනක් පැහිලා පැහිලා ඒකෙන් දොරටෙන් එළියට යනකොට ඊට සමනාන්තරව තියෙනවා කුක්කුල නරකය, උණු අළු නරකය, සම්පූර්ණ ගිනියන් වෙච්ච අළු හිස දක්වාම කිඳා ගන්නවා. ඒක බොහෝ කාලයක් බොහෝ කාලයක් තිබුණු කටුකු දුක් වේදනාව විදිහට ඒ පාප කර්මෙ නගවේ දේතා කලුරිය කරන්නේ. එතන බොහෝ වර්ෂ ගානක් දුක් විඳලා එතනින් පිට වෙනකොට ඒකම තියෙනවා ගිනිගෙන දිලිසෙන කටුන් බොළුවනේ. ඒ ගස් වල තියෙන කටු හරියට බිලි කොක්කක් වගේ. යට ඉන්න කෙනෙකුට පිරිමි කෙනෙක් නම් ඇහෙන්නේ උඩ ලස්සන ස්ත්‍රියාවක් අඬ ගහනවා වගේ ඇහෙනවා. යට ඉන්න ස්ත්‍රියක් නම් එයාට රාගය ආසාව ඇති වෙන කටහඬකින් පිරිමියෙක් කතා කරනවා වගේ ඇහෙනවා. ඉතින් අර යටාතට තියෙන කොකු වලට මුළු ශරීරේ ඉරාගෙන උඩට නැගෙනවා. ඒ හේතුෙන් කෝරු කටුකෝ තියුණු වේදනාව විඳිනවා. ඒත් ඒ පාප කර්මය වෙන්නේ බිමට බස්සට පස්සේ ඒ සද්දේ උඩට නැගගට පස්සේ බිමින් ඇහෙනවා. බිමට බහිනකොට කටු අනිත් පැත්තට ගියේ කියටක වගේ පාප මුළු ශරීරය ගාගෙන පාපට එනවා. මේ විදිහට කටුන් බුලේ උඩට යමින් පාපට එන කෝරු කටුකෝ තියුණු දුක් වේදනාව විඳිනවා. ඒත් නැවෙන්නේ ඒ නිලියට එනකොට ඊට සමානාන්තරව තියෙන අසිපත්‍ර වලය. අසිපත්‍ර කියලා කියන්නේ ඒ කැලේ තියෙන කොළ හරියට කළු වගේ. ඒ කැලේ ඇතුලෙන් යනකොට උලඟට මේ කොළ වැටෙනවා. වැටිලා කන් කැපෙනවා, නාස කැපෙනවා, අතපය කැපෙනවා. මෙන්න මේ විදිහ අසිපත්‍ර වලය. ඒ නිලියට යනකොටම ද්වේතරී කියන කාරම් නදියක් තියෙනවා. ඉතාමත් නුණු ඒ වගේම ඇඹුල් වලින් හදපු එකක් තමයි කාරම් කියලා කියන්නේ. ඒකේ තියෙන රසණයට පිච්චෙනවා. හරියට තුවාලයකට ලුණු මිරිස් ඇඹුල් ටිකක් ගෑවා වගේ. මෙන්න මේ කාරන් දිය සහිත ගඟේ උඩහට යනවා, පාදට යනවා. ඒ පාප කර්මෙ නොගෙවි දේතාව කළු දෙය කරන්නේ. නිරේ පාලකයෝ මොකද කරන්නේ? බිලී කොක්කක් දාලා ගොඩට ගන්න. අරගෙන අහනවා එම්බා පුරුෂයෙක් ඉච්චසේ. එම්බා පුරුෂ උඹට මොන දෝනේ? චිකච්ඡා බන්තේ ස්වාමීන් වහන්සේ මට බඩගිනි. එතකොට මෙහෙදී පාලකයා මොකද කරන්නේ? ගින්න කෙන දිලිහෙන යකඩ අඬු අරගෙන කට ඇරලා ලා බදල්ලි පාටපත් වෙන ගින්න කෙන දිලිහෙන යකඩ කුලි අරගෙන මොකේට ප්‍රවේශ කරනවද? යකඩ කුලි ගිලින මේ පුරුෂයාගේ තොල්ද පිච්චෙනවා, දිවද පිච්චෙනවා, කටද පිච්චෙනවා, උගුරුද පිච්චෙනවා, බඩද පිච්චෙනවා. බඩවලේ බඩවල ධර්මය අරගෙන අදෝ මාර්ගයෙන් මේකන ආපහු ආනමනදෝනේ වහන්සති පාසයි අර වගේම කට ඇරලා ලෝධිය වක් කරනවා. තුල්ද පිච්චෙනවා, කටද පිච්චෙනවා, උගුරුද පිච්චෙනවා, බඩද පිච්චෙනවා, බඩවලද බඩ අතුරු පහන් දරගෙන අදෝ මාර්ගයෙන් මේකන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ටික පෙන්වල මහානිච්චරවුවා කියන්නේ අතීතයේදී යම රජුරුවන්ට මෙන්න මෙහෙම හිතුණා. ඒකාන්තයෙන් මේ ලෝකේ අකුසල කර්ම සමාදාන හේතුයෙන් මෙබඳු කූරු කටුකු දුක් වේදනා විඳින්න වෙනවා. අනේ යම් දවසක මම මිනිසෙක් වෙනවා නම් භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනවා නම් අනේ මට ඒ බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන්න හම්බ වෙනවා නම් අනේ ඒ බුදුහාමුදුරන්ගේ ධර්මය මට අවබෝධ වෙනවා නම් කොච්චර හොඳද මහනි යම රජුරුවන්ට පවා මෙන්න මෙහෙම හිතුණා කියලා බුදුරජාණන් වහන්සේ අන්තිමට වචනයක් කියනවා. මහණෙනි මම මේ විස්තර ටික කියන්නේ මට කිසිම දෙවියෙක් ඇවිල්ලා කිව්වේ නැහැ. ධර්මයේ කියලා මට කිව්වේ නැහැ. වෙන ශ්‍රමණ ධර්මයකින් මට ඇවිල්ලා මට කිව්වේ නැහැ. කාගෙන්වත් අහලා කියන එකක් නෙමෙයි මන්නේ. මිනිස් සැස ඉක්මෝ දිවසින් මම්ම දන්න නිසා මම්ම දකින නිසායි කියන්නේ කියලා මේ කියන බවට බුදුරජාණන් වහන්සේ අප වෙනවා මේක සත්‍යයක් කියලා. ඉතින් මම මතක් කරන්නේ මෙන්න මේ ස්වභාවයේ මේ ටික පෙන්වලා බුදුරජාණන් වහන්සේ ගාථාවක් දේශනා කරනවා. අන්තිම පොයි විස්තරේ කියලා ගාථාවක් දේශනා කරනවා. ඒ ටික තමයි මාතෘකා කළේ. චෝදිතා දේව දූතේහි පමච්ඡන්ති මානවා තේ දීඝ රත්තං සෝචේති හිනකාය උපගානවා ඒචකෝ දේව දූතේහි සන්තෝ සප්පුරිසා ඉත චෝදිතා නපමච්ඡන්ති අර්යධානේ උදාචනං උපාදානේ භයං දිස්වා ජරා මරණ සම්භවේ අනුපාදා විමුච්ඡන්ති ජරා මරණ සංකේ තේ කේමප්පත්තා සුඛිනෝ ditta dhamma binibbuta sabba vera bhayatita sabba dukkham upajjukunti කියලා ගාථා දේශනා කරන දේව දූතයන් විසින් චෝදනා කරනු ලබන කල්හි චෝදිතා දේව දූතේහි ජී පමච්ඡන්ති මානව මේ වගේ දේව දූතයන් විසින් චෝදනා කරනු ලබන කල්හි යම් පුරුෂයෙක් ප්‍රමාදීව වෙසේ නම් තේ දීඝ රත්තං සෝචේති හීන කාය උපගානර හීන වූ නරකයට ඇවිල්ලා එයයි බොහෝ කාලයක් ශෝක කරනවා. යේචකෝ දේව දූතේහි සන්තෝ සත්පුරුෂායිද චෝදිතා නපමච්ඡන්ති ආර්ය ධම්මේ පුදාචනං යම් සාදුතර පුරුෂයෙක් මේ දේව දූතයන් විසින් චෝදනා කරන ලබන කල්හි ආර්ය ධර්මයේ කිසි කලක ප්‍රමාද නොවේ නම් ඒ වගේම උපාදානයේ භයං දිස්වා ජරා මරණ සම්භවේ ජරා මරණ ඇති කරන උපාදානයේ භයක් වශයෙන් දැකලා අනුපාදා විමුච්ඡන්ති ජරා මරණ සංඛේ ජරා මරණ ධර්මයන්ගෙන් කිසිවක් උපාදාන වශයෙන් නොගෙන ජරා මරණයන්ගෙන් මිදෙනවා නම් මිදුණු උපාදානයේ බයක් වශයෙන් දැකලා උපාදාන නොකොට කිසිවක් මේ ජරා මරණයන්ගෙන් මිදෙනවා නම් තේ ඛේමප්පත්ත සුඛිනෝ ධිට්ඨ ධම්මාභිනිබ්බුත ඒ අය ක්ෂේම භූමියකට ඇවිල්ලා සුඛිත බවට පත් වෙලා මෙලොව දීම කෙලෙස් පිරිනිවීමෙන් පිරින වෙනවා. සබ්බ වේර භයාතීත සබ්බ දුක්ඛං පටිච්චති. සියලු වෛර සියලු බය ඒ වගේම සියලු දුකද ඒ අය විසින් මුදුරලා දානවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරනවා. ඉතින් මම මතක් කළේ අපි දැන නොගත්තට අපි නොදැක්කට අපි පිළිනොගත්තට මම හැමදාම මතක් කරනවා අපි නොදන්න අපිට නොපෙනෙන දේ තව බොහෝයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙනෙක් යහපත් මාර්ගයට කන්ටවත් වූ කියන කෙනෙක් නෙමෙයි. මේ පින්තුන්වත් අපි දන්නේ ලෝකේ අපි හැම තීන්දුව තීරණයක්ම ගන්න පුළුවන් තියෙන ස්වභාවය අපේ අවිද්‍යාව. අපි හැම තීන්දුව තීරණයක්ම ගන්න මේ අවුරුදු 50ට 60ට තීරණය කරලා සීමා කරලා. නමුත් ඒක නෙමෙයි ජීවිතය කියන්නේ, ඒක නෙමෙයි සසර යථාර්ථය කියලා කියන්නේ. ඒක වඩා ගොඩාක් වෙනස්. ඒ නිසා මනස ආත්ම භාවයක් ලැබපු අපි මේට වඩා ටිකක් බුද්ධිමත් වෙන්න ඕනේ. දැන් මේ කාරණාවෙන් වෙන්නේ අපිට යන්න තියෙන අපි යන හැම කෙනෙක් වෙන සසර ස්වභාවය. ඒ සසර ඉදදී නැරින් සංඛ්‍යාත සසර ස්වභාවයයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අන්තිමට මේකට තියෙන පිළියම් ටික තමයි මේ ඔය අපාය ගැන පෙන්නුවේ. බය කරන්නේ එහෙම නෙමෙයි, බය වෙන්න සුදුසුයි. නමුත් බය කරලා නිකන් කියන්නේ නෙමෙයි, මේ සසර ස්වභාවය මේකයි. ඉතින් කියන්නේ මේ මෙහෙමයි, ওই සසරට වැටෙන්නේ මොකක් නිසාද? ජාති මරණ සම්භවයේ නිසපවතින ජාති මරණ ඇති කරන උපාදානය නිසායි. උපාදානයේ භයං විස්ස උපාදානයේ භයං හැටියට දකින්න උපාදානයේ බය වෙන්න උපාදානයේ බය දැකලා අනුපාදා විමුක්ති කිසිවක් උපාදාන නොකොට මිදෙන්න කියලා පෙන්නනවා. එහෙම කෙනාට සියලු වෛර සියලු බය සියලු දුක මෙලෝදීම උදුරලා දාලා දික්ක ධර්ම අවිනිබ්බුත මෙලෝදීම නිවෙන්න පුළුවන් කියලා පෙන්නනවා. ඉතින් ඔය පසුබිම සිහි කරලා එවන්දු දුක්සහගත අපායෙන් මිදෙන එවන්දු දුක්සහගත අපායෙන් මිදෙන්නට හේතු වෙන එවන්දු දුක්සහගත අපායට යන්න හේතු වෙන උපාදානයත් උපාදානයේ මිදෙන හැටි ගැන අපි පොඩ්ඩක් සම්මර්ෂණය කරලා බලමු. එතකොට මේ උපාදානයේ බයක් හිටිය දකින්න නම් උපාදානය කියන එක අපේ ජීවිතෙන් අපි හඳුනා ගන්න ඕනේ. අපිට පේන්න ඕනේ. උපාදානය උපාදාන ස්කන්ධ කියලා ධර්මතා දෙකක් කියලා. උපාදාන ස්කන්ධය උපාදානෙ නෙමෙයි. උපාදානෙ උපාදාන ස්කන්ධෙ නෙමෙයි. උපාදාන ස්කන්ධය ඇතුලේ උපාදානෙ තියෙනවත් නෙමෙයි. උපාදානෙ කියන තැන වෙනම එකක්. උපාදාන ස්කන්ධය වෙනම එකක්. උපාදාන ස්කන්ධයේ අකුසල් මෙහෙම නෙමෙයි. දුක්ඛ සත්‍යයයි ඇති. උපාදානෙ දුක්ඛ සත්‍යෙට නෙමෙයි ඇති. සමුදය සත්‍යෙට ඇති. එතකොට රූපේ උපාදාන ස්කන්ධයක්, වේදනා උපාදාන ස්කන්ධයක්, සංඥා උපාදාන ස්කන්ධයක්, සංකාර උපාදාන ස්කන්ධයක්, විඥාන උපාදාන ස්කන්ධයක්. නොයෙක් නොයෙක් බඩු දාන්න පුළුවන් පෙට්ටියක් වගේ. හිස් වාදනයක් ගන්න බෝතලයක් ගත්තොත් බෝතලෙට සීනි දාන්න පුළුවන්. සීනි දමු සීනි බෝතලෙ. ඒකට පිටි දාන්න පුළුවන් පිටි බෝතලෙ. ලුණු දාන්න පුළුවන් ලුණු බෝතලෙ. බෙහෙත් දාන්න පුළුවන් බෙහෙත් බෝතලෙ. බෝතලේ පිටිවක් බෝතලේ සීනිවක් බෝතලේ ලුණුවක් බෝතලේ බෙහෙත්වත් නෙවෙයි. ඒ වගේ රූපය වේදනා සංඥා සංඛාර විඥාන කියන ඔය පහට උපාදානය දාන්න පුළුවන් කියන පරයයන් උපාදානීයයි උපාදානස්කන්ධ. ඕග කියන ටික දාන්න පුළුවන් නම් ඕගනීයයි. යෝග කියන ටික දාන්න පුළුවන් නම් යෝගනීයයි. ග්‍රාන්ත කියන ටික දාන්න පුළුවන් නම් ග්‍රාන්තනීයයි. නීවරණ කියන ටික දාන්න පුළුවන් නම් නීවරණීයයි. ආස්ව දාන්න පුළුවන් නම් සාසවයි කියලා කියනවා. මේ ස්කන්ධ ඕගවත් යෝගවත් උපාදානවත් කෙලෙස්වත් ආස්වත් මොකුත් නෙමෙයි. මුදිතේවකට මතක තියාගන්න ඕනේ මේ පංච උපාදානස්කන්ධය නැත්තම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මතා හතර පහ හරියට පෙට්ටියක් වගේ එක එක බඩු දාන කෙනා කෙනා ගාව තියෙන එක එක බඩු දාන හැබැයි gedara thore හැමතැනම නොයෙක් බඩු මුට්ටු තියෙනවා නම් පෙට්ටියකුත් තියෙනවා නම් ඒකට නොදා ඉන්නේ නැහැ. ඒ වගේ උපාදානයේත හිත ඒව තැන්පත් කරන්න පුළුවන්. ස්කන්ධ තියෙනකොට උපාදාන නොවි ඉන්නේ නැහැ. චිත්ත වීතිය වගේ තැනකින් ගත්තොත් මොකද චිත්ත වීතියක් කියන්නේ නිකන් ඔය චක්කු විඥාන සෝත විඥාන කියන වගේ තැන් වල දකින්න පෙට්ටියකම නැත්තම් පංච උපාදාන ස්කන්ධය. ඊට පස්සේ මේ චිත්ත විද්‍යකම ජවන් කියලා අපි කතා කරන මට්ටම් තියෙනවා. ඒක තමයි උපාදානයේ උපාදාන වෙන තැන. හැම වෙලාවෙම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මතා පහ ලෝකිත ඇසුරු කරන්න මාර්ගයක් නැහැ. ජීවිතේට ක්‍රමයක් නැහැ. තියෙන්නේ ඔය උපාදානයන්ගෙන් අල්ලන ක්‍රමයේ විතරයි. ඔය ස්කන්ධ පහ අල්ලන්න ඔය ස්කන්ධ පහේ ඇසුරු කරන්න ක්‍රම දෙකක් තියෙනවා. මෝරණුත් මේක අල්ලන්න පුළුවන්. මෝර නැතිවොත් අල්ලන්න තියෙන ඇසුරු කරන්න තියෙන්නේ මේකට. හරියට සත්‍යච්ඡයම කල්ලන්න අපේ රෙදි කැලලක් මොනවාරි අඳුව ලී කැලලක් උදව් කරගන්නවා වගේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ටික අල්ලගන්න අපි පාවිච්චි කරන ටික තමයි මොකද්ද? කාම උපාදාන, ditthi උපාදාන, අත්වද උපාදාන, සීලබත උපාදාන කියන උපාදාන හතර. ඔකෙන් තමයි අපි රූපය අල්ලගන්නේ, වේදනාව, සංඥාව, සංඛාර විඥානේ අල්ලගන්නේ. ලෝකේ ජීවිතයේ පවතින වෙන ක්‍රමයක් නැහැ. වෙන ජීවිතෙන්න ක්‍රමයක් ලෝකෙට නැහැ. උපාදාන නොවි ඉන්න විදියක්. එතකොට මේ හතරෙන් තමයි හැම වෙලාවෙම රූපේ උපාදාන කරන්නේ. වේදනාව උපාදාන කරන්නේ, සංඥාව උපාදාන කරන්නේ, සංඛාර උපාදාන කරන්නේ, විඥානය උපාදාන කරන්නේ. ඒකේ කාම උපාදානය කියනකොට හොඳට තේරුම් ගන්න. ධර්මයේ පෙන්නනවා කැමති වෙන අර්ථයෙන් කාමයි. කැමති වෙන්නේ නිකන් නෙමෙයි. කැමති වෙන විදිහට හදලා. ඕගොල්ලන්ගේ ගෙදර ඕගොල්ලෝ කැමත්තේ නෙමෙයි නිකන් නෙමෙයි. ඕගොල්ලොම ගේ හදන මල් ටිකක් හිටවන ඕගොල්ලන්ට කැමති වෙන විදිහට ඕගොල්ලෝ හදනවා ගේ. මල් ටිකක් හිටවන වතුර දාලා ලස්සනට මල් පෝච්චි ටිකක් තියනවා, හුණු ටිකක් ගන්නවා, ඒ වගේ ඒ බඩු මුට්ටු ස්ටූල් එක එක විදිහකට තියනවා, ටීවී එක තව විදිහකට තියනවා, සීතකරණ තව විදිහකට තියනවා. ඕගොල්ලන්ට කැමැත්ත ඇති වෙන විදිහට ඕගොල්ලෝ හදා ගන්නවා ඉස්සලා හොඳට. හදාගෙන ඉවර වෙලා ඒක කැමති වෙනවා. ඒ වගේ කාම උපාදාන කොහොමවත් නැ අපි හදා ගන්නවා හොඳට රූපය කියන එක අපිට ඇලෙන්න සතුට වෙන්න පුළුවන් විදිහට අපි හදා ගන්නවා මේ රූපේ මගේ දරුවා ඒකේ ඒ රූපේ ඇත්ත අපි තෝරුම් ගන්නෑ රූපේ පේනවා කියන එක තේරුම් ගන්නෑ අපි ඒක අපිම මේ හදා ගන්න තියෙන කන බොන ආහාරය නිසා පවතින ඒ වගේම ඒ වගේ සටහනක් වෙනෙන්නේ මේ ඇහැ සිත් නිසා මේ වගේ යථාර්ථයක් දේවල් මොකද බලන්න අපිට ඕන විදිහට මේ රත්තරන් මේ රිදි මේ බාහිර රූපේ මොන බලන්න ඕනම රූපයක් ගැන අපිට හම්බ වෙන මොනවා හරි භාණ්ඩයක් අපිට ඒ රූපේ අපි කියමු විත්‍යක් හරිනම් ඒක දෙයක් අපි දෙයක් කරලා නම් දෙයක් අපිට තේරෙන දේවල් දුරවල් රන් රිදි මුතු මැණික් දුව පුතා ගස් කොළන් කියලා බහන්න හදාගෙන තින්නේ අපි කියන්නේ ස්කන්ධ වල බහන්න නැහැ එතකොට කාම උපාදානයේ කියන්නේ ඔය කොහොම තමයි කාම මේ රූපය ගයක් හැටියට දහුවෙක් හැටියට මුදලක් හැටියට පුටුවක් මේසයක් මේ විදිහට අපි හදාගෙන තියෙනවා. ඔය ඕකට කාම උපාදානය කියනවා. කැමති වෙන අර්ථයෙන්. ඔය කාම උපාදානය කියන එක අනිත් උපාදාන වගේ නෙමෙයි. ඔය උපාදානයේ යනවා අරිහත් මාර්ගයේ දක්වා. රූපාවචර බ්‍රහ්මලෝකේ බ්‍රහ්මයන්ට එයත් හදාගෙන තියෙනවා. උයන් තියෙනවා. ඒ පොකුණු තියෙනවා. ඒ බ්‍රහ්මයන්ට තියෙනවා ඒවා. එයාට කැමති වෙන විදිහට එයත් හදාගෙන ඉන්නේ. ඒ හිඳ එයත් ඒවල කාම. අරූපාවචර බ්‍රහ්මයන්ටත් එහෙමයි. ආකාශය අනුව විඥානය අනුව ගිය ධර්මතා තමන්ට කැමති වෙන විදිහට හැදලා තියෙනවා. ඒ හිඳ මේ ඔක්කොම ටික තුන් භූමිය අනුව ගිය ඔක්කොම ටික කාමයි ස්කන්ධය. එතකොට මෙතනදී කාම උපාදානය කියනකොට ඕගලන්ට රූප, දේවල් දොර, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල්, මම මගේ ඇහැ කන දිව නාසය ඉදිකට්ටක් පොල් රොඩක් හර කියලා තියෙන මේ ඔක්කොම කිසිම රූපයක් මිදල නැහැ කාම උපාදානය. ඔය කාම උපාදානය කියලා දකින්න. උම පේන සිද්ධියම මම හිතකලා සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ කියන චිත්‍රයක් ඇතුළේ මුකුත් නැහැ ඒක චිත්‍රයක් විතරයි ඒ වගේ මේ පේන දේ චිත්‍රයේ බඩු බහන්න කරලා තියෙන්නේ අපි ඒකයි අපිට සතුට වෙන්න පුළුවන් විදිහට අපි කෙවල් දුරව හදාගෙන තියෙන්නේ අපිට ඇලෙන්න පුළුවන් සතුට වෙන්න පුළුවන් විදිහට හදාගෙන මේ ලෝකේ තියෙන්නේ එතකොට ඔක තමයි හොඳට දකින්න මේ තමයි කෙනෙක් දෙයක් හැටියට මේ පේනටික කාම උපාදාන. එතකොට ඒක කුසල වෙන්න පුළුවන් අකුසල වෙන්න පුළුවන් දෙකම. කාම භූමිය උපදිනවන කාම උපාදාන. ඔය රූපේ. ඊට පස්සේ ඒ නිසා එන වේදනාව මේ දරුව දකින්නකොට ඇති වෙන වේදනාව, ගේදෙන නිසා ඇති වෙන වේදනාව කියලා මේ නිසා ඇති වෙන වේදනාවද මේ උපාදානෙ නිමිත්තයි. මේ සංඥාවද එහෙමයි, සංකාරද එහෙමයි, විඥානෙද එහෙමයි. එතකොට ඉස්සෙල්ලාම හැදිලා තියෙන කෙලෙසේ තමයි කාම උපාදාන. කාම උපාදානය තුල තමයි ජීවත් වෙන්නේ. හැම කෙනෙක්ම පිළිගලා තියෙනවා. ඊට පස්සේ ditthi upadana. ditthi upadana ඇති වෙන්නේ නැහැ කාම උපාදානය නැතුව. කාම උපාදානය නැති කළොත් නැති වුණොත් අනිත් ඒවා අභවෙන්න තැනක් නැහැ. ඉස්සෙල්ලා මෙතන තියෙනවා. ditthi upadana කියලා කියන්නේ තාත්තට කළ දෙයක විපාක හොඳ කෙරුවා අපච්චිට යහපතක් කෙරුවා කියලා පින් සිද්ධ වෙන්නේ නැහැ. යහපතක් කෙරුවා කියලා පව් සිද්ධ වෙන්නේ නැහැ. අම්මට යහපතක් කෙරුවා කියලා පින් සිද්ධ වෙන්නේ නැහැ. යහපතක් කෙරුවා කියලා පව් සිද්ධ වෙන්නේ නැහැ. දන් දුන්නට වැඩක් නැහැ. මෙලුවක් නැහැ, පරලුවක් නැහැ කියන විදිහේ දෘෂ්ටි. එතකොට ඒ දෘෂ්ටියේ දෘෂ්ටි ඇතිවෙන විදිහක් නැහැ. අම්මා තාත්තා ගෙවල් දොරල් කියලා ඉස්සෙල්ලා අපේ ලක්ෂණයක් නොතිබුණා නම් දෘෂ්ටිය ඉඳ නැහැ. ඒක කාම උපාදානය නිසා මේ දෙන්න එකට තියෙන්නේ. එතකොට කාම උපාදානය, ditthi උපාදානය gedara තමයි, يعني අම්මට තමයි සැලකුවට වැඩක් නැහැ, තාත්තට තමයි සැලකුවට වැඩක් නැහැ කිය මේ වගේ දෘෂ්ටියෙන් ඉස්සෙල්ලා මේ ටික තියෙනවා. ඊට පස්සේ ඔය වගේ දස වස්තුක මිච්ඡා දිට්ඨිය කියන ටික, නියත මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ මේ ටික තමයි ditthi උපාදානය. එතකොට අපි හැම තැනකම කාම උපාදානයේ තියෙන හැම තැනකම ditthi උපාදානයේ තියෙනවා නෙමෙයි. හැබැයි ditthi උපාදානයේ තියෙන හැම තැනකම කාම උපාදානයේ තියෙනවා. තේරුම් ගන්න. ඊට පස්සේ අත්වාද උපාදානය කියලා කියන්නේ අපි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ අන්න ඒකට. රූපේ මාත්මය හැටියට දකිනවා. එතකොට නිකම්ම රූපේ ආත්ම හැටියෙත් නෙමෙයි තියෙන්නේ. කාම උපාදානය මුල් කරගෙන මම කියලා තේන්නේ. මම ඉස්සර මම මැරෙලා යයි. මම මැරෙලා උපදිනවා කියන තැනකින් තමයි මේ දෘෂ්ටිය එන්නේ අපිට. දැන් මම මැරෙලා ආයෙ උපදින්නේ නැහැ කියන තැනකින් තමයි එන්නේ. නැත්තම් මේ අපි දැන් කාම මේ පුද්ගලයේ ළමයේ මිනිස්සේ කෙනෙක් කියලා දැන් මේ ඔක්කොම කාම බහන්න මේ මිනිස්සයා මැරිලා යන මිනිස්සයා අපව මැරෙන්නේ මේ සත්‍ය මරණයෙන් පස්සේ උපදී මේ සත්‍ය මරණයෙන් පස්සේ උපදින්නේ. එතකොට දැන් මෙතන තියෙන්නේ උපාදාන දෙකක්. එකට සමහර විට උපාදාන දෙක තුනකට බෙදෙන අපි සමාදාන ගන්න මේ වගේ. දැන් මේ ඒ හිඳ තමයි මේ කෘත්‍ය හොයන්න බැරි අපිට. එතකොට සීලගත උපාදානය කියලා කියන්නේ සිල් භූත. ඒකවත් කාම උපාදානය කියන. මේ වගේ රූපයක් දැක්කොත්, මේ වගේ රූපයක් ලබාගත්තු, මේ වගේ රූපයක් ඇසුරු කළොත් මිදෙන්න පුළුවන්. සසරෙන් මිදෙන්න පුළුවන්, දුකෙන් මිදෙන්න පුළුවන්. අර අපි කියන්නේ එහෙමද? ඔය ධිට්ඨ මංගල, සුත්ත මංගල, මුත්ත මංගල කියන එකත් එකයි කියනවා. ඒ කියන්නේ ඉස්සරහට වතුර කරේ ප්‍රවෘත්තිндай තියෙනවාගේ දෘෂ්ටි. ඒයි පොකුත දැනේ. නමුත් ඒ වගේ අපි කියමු උදේ හවස ගංගා ළඟකට දැස්සහම පිළිසිදු වෙන්න පුළුවන් කියලා දෘෂ්ටියකින් ඔන්න ළඟට බහින මේ රූපය අදිර කරන යන්නේ වගේ දෘෂ්ටියක. එතකොට පුරාණ කර්ම විඳ විඳ තපසෙන් අවසන් කරන්න පුළුවන් කියලා පූර්ව කටුකු තියුණු වේදනාව විඳිනවනම් ඒ දෘෂ්ටියෙන් තමයි වේදනාව අහුවෙලා තියෙන්නේ. එතකොට ඒ වෘතයෙන් තමයි වේදනාව අහුවෙලා තියෙන්නේ. අන්න ඒ වගේ ලෝකේ හැම කෙනෙක්ම නොදන්නවා වුණාට කෙලෙස්ටික කෘත්‍ය දැන් මේ පවතින්නේ අපේ. අපි දරුවන්ට කැමති, දරුවන්ට ආදරේ, ගෙවල් දොරවලට කැමති, ගෙවල් දොරවලට ආදරේ, යාන වාහන කියලා දැන් මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ උපාදාන ටික. උපාදාන ටික පෙරට හරි ගත්තාම සමග තමයි අපි වෙහෙසෙන්නේ. හැම වෙලාවෙම කාම උපාදානයේ මුල් වෙලා එක්කෝ ditthi උපාදානයේ යෙදලා කෙනෙකුට කාම උපාදානයේ මුල් වෙලා අත්වාද උපාදානයේ යෙදලා කෙනෙකුට කාම උපාදානයේ මුල් වෙලා සීලපක උපාදානයේ යෙදේ. මේ තුන් භූමියේ ඉන්න හැම කෙනෙක්ම හතර උපාදානයේ ඇතුලේ ඉන්නේ. ජීවිතේ, ලෝකයන්ගේ ජීවිතය කියලා කියන්නේ හතර උපාදාන. අම්මල, තාත්තලා, ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩ කඩම්, මිල මුදල්, දූ දරුවෝ කියන තික නෑ හතර උපාදාන නැති වුණා. මොකද රූපේ අම්මා නෙමෙයි තාත්තා, අම්මා තාත්තා, ගේ දොර, ඉඩ කඩම නෙමෙයි රූපේ. ඇයි මට හම් වෙන රූපය ඊගම් කෙනට බොරු? අපි අර මතක් කළේ අපි කියමු දැන් අපේ අම්මා මට අම්මා ඔයගලන්ට තම නෙමෙයි ඔයගලන්ට ආච්චි තවගෙන නැන්ද තවගෙන කොට ඇන්ටි තවගෙන කොට අක්කා තවගෙන කොට නංගි එතකොට නමුත් කෙනා කෙනා නමුත් ඒ තමන් හදාගත්ත තමන් රූපේ උපාදාන වෙච්ච ක්‍රම ඒ ක්‍රම ටිකෙන් තමයි තමන් හොඳට පාලනය වෙන්නේ. දැන් මම හදාගත්ත ඒ රූපය උපාදාන උනේ මම අම්මා කියන හැටියට නම් මම ඒ රූපය අතුරු කරන්නේ ඒ නිම්මට. ඒ නිම්මට. ඒ කියන්නේ ඒ රූපේ ළඟට යන්නේ ඒ රූපය අතුරු කරන්නේ ඒ විදිහට. මම ඒ රූපයම අතුරු කරලා තියෙන්නේ දුව කියන හැටියට නම් කෙනෙක් ඒ රූපය අතුරු කරන්නේ ජීවිතයේට එයාගේ ජීවිතේ ඒ රූපේ සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ මාධ්‍ය. එයාට ඒ උපාදානය වෙන්නේ එයා ඒ මට්ටමට. එතකොට කිරියම්ම කියලා නම් මට්ටමෙන් නම් එයා ඒ රූපය හම්බවලා තියෙන්නේ. ඒකයි මම කිව්වේ එයාගේ මාධ්‍යයේ. එයා ඒ රූපේ එක්ක සැප දුක් විඳින රූපයක ගන්න දෙන තරමේ එන්නේ මට. ඒ රූපේ යම් කිසි කෙනෙකුට දිලින්ද වෙලා නම් එයා ඊට පස්සේ ඒ රූපයක ගන්න දෙන කරන්නේ ඒ රූපය ළඟට යන්නේ ඒ විදිහට. ඒකම රූපය වුණාට ඒ රූපය ඇතුළු වෙන කෙනා කෙනාගේ ලෝකෙ කෙනා කෙනාගේ මුන්නට ඒකයික කාම උපාදානය කියනකොට බාහිර වෙන්නේ නෙමෙයි ඒක තියෙන්නේ කෙනා කෙනා ඒ රූපය උපාදාන වෙච්ච විදිහට මේ හැම භාණ්ඩයක්ම එහෙමයි ඒක තියෙන gati ටික එක්ක හැම කෙනෙක්ම රූප ඇතුළු කරන්න ওই වගේ ක්‍රම තියාගෙන ඉන්නේ එතකොට දරුවෝ කියලා ඔය රූපේ ගත්තහම ඒකයි. ඔගලන්ට දරුවා ආදරණීය පුතා වුණාට ලෝකෙට එහෙම එකක් නැහැ මේ රූපෙට. ඒ හින්දා මේ රූපෙට ගහන්න බයින්ද කඩන්න පුළුවන් කෙනෙකුට. මම මේ රූපේ මේ විදිහට අසුර කර අන්තිමට රූපය අසුර කරන්න මම හදාගත්ත එක මාධ්‍යයයි. ඒ මම අසුර කරන්න මම හදාගත්ත ඒ මෙහිමත මම මේ රූපෙට ඇවිල්ලා තියෙන්නේ. නමුත් අපිට පේන්නේ මේ මගේ කාම උපාදානය නේද මේ කියලා අපිට පේන්නේ දරුවයි මගේ කියන එක. මෙතෙන්දි කෙලස් අපි ලෝකේ ඕනතරෝ පොළොන්දර දෙන්න කො මේ කවුද නැත්තම කියන්නේ. ඊගාට ආමතුරු දරුවක් නැහැ කියලා කිව්වගේ මොකද බණ කියන්න හරි බයයි ලෝකෙට බණ කියන එක ලේසි නැහැ. කියන දේ නෙමෙයි කියන්නේ අනිත් පැත්ත. නමුත් මේ ඇත්ත බලන්න. දැන් ඕගොල්ලෝ ඊට පස්සේ මේ රූපයක ගනුදෙනු කරන්නේ ওই විදිහට එන්නේ නේ නෝ. එතකොට ඕගොල්ලෝ මේ අපි අපේ මනස තුල එන්න තියෙන්නේ. උපාදානය කියලා කියන්නේ අපි මේ රූපය මෙහෙම කියලා ගත්තේ ඒක මං කියුවේ අපිමයි හදාගන්නේ. හදාගෙන අපිමයි එකින් සැප දුක් විඳින්නේ. දැන් ඒ විදිහට අපි සැප දුක් විඳිනවා. එතකොට ඒ වගේ ලෝකේ ඕනම දෙයක් ඕනම රූපයක් රූපේ තතුලින් නෙමෙයි රූපේ සැබෑ ස්වභාවය නෙමෙයි උපාදානයේ විසින් අපි ඒක ඇසුරු ගන්න. නමුත් අපිට කවදාවත් දැනෙලා නැ මේ පැවැත්ම අපේ උපාදානය නේද? උපාදානයේ විසින් මේ පවත්වන ජීවිතය කියලා පේන්නේ නැහැ. අපිට හිතෙන්නේ දරුවා ඉන්න හින්දා දරුවා ඇසුරු කරනවා. ගෙදර ඉන්න හින්දා කියන එකෙන් කියන එක තේරෙනවා. එතකොට දැන් මොන අපිම හදාගත්තහම ඒ උපාදානය මත අර එකම රූපේ අම්මා චිනංගි බිරිඳ කියලා එකම රූපේ කෙනා කෙනා දැක්කා. කෙනා කෙනා ඇසුරු කරන මිනිහ සම්පූර්ණ වෙනස් වෙලා නේද? සම්පූර්ණ වෙනස් මම අම්මා කියලා ඇසුරු කරන විදිහ නෙමෙයි තව කෙනෙක් ගම් කියලා දැක්කා ඇසුරු කරනවා. තව කෙනෙක් බිරිඳ කියලා දැක්කා ඇසුරු කරනවා. සම්පූර්ණ ඇලීම බැඳීම ඇසුරු කිරීම ඔක්කොම වෙනස් වෙනවා. ඊට පස්සේ ඒ වගේ නිම්ම තුලින් දෙනවා තමයි අපේ අම්මා මරණය පස්සේ උපදින්නේ කියන තැනකින් තමයි එන්නේ. නංගි වුණාට මෙයා මරණය පස්සේ උපදින්නේ නැහැ. ඒ හින්දා නංගිව කුසල අකුසල ගන්න ඕනේ නැහැ. කියන තැනකින් මේ දෘෂ්ටිය එන්නේ. එහෙම නැතු අපේ විවාහ අර ජීවිතය යෙදිලා තියෙන්නේ. අපි දන්නේ නැති වුණාට මේ කාරණා තුළ ජීවිතය යෙදිලා තියෙන්නේ. මේ අක්කේ ওই පන්සල් දෙල්ල වැඩක් නැහැ කියන තැනකින් තියෙන ජීවිතය. අන්තිමට තියෙන්නේ මොකද්ද මේ කාම උපාදානයයි ditthi උපාදානයයි දෙක තියෙනවා. නමුත් අපිට එහෙම නැතුව මවෙක් නැත, පියෙක් නැත, මෙලොවක් නැත කියන ওই වචන ටිකෙන් ඉන්නේ නැහැ අපිට. දිට්ඨි උපාදානය කියනකොට හොඳට තේරුම් ගන්න ඕනේ. වැඩක් නැහැ දන් දුන්නට කියන තැනකින් අපිට එනවා. මේ එතකොට ආඳුරුන්ට දන් දුන්නට වැඩක් නැහැ කියන තැනකින් අපිට සමහර විට. චෛත්‍යයකට වැඳට වැඩක් නැහැ. චෛත්‍ය ආඳුරු මේවත් ඕගලන් සාපේක්ෂව කාම කාම බුදු හාමුදුරුව කියලා මේ දකින ටිකත් මේ කාම යෝගුවන් සාපේක්ෂව. මේ වගේ දෙයක් කළොත් කාම භූමිය උපදින්නේ කුසල් වෙන්න පුළුවන්. මම මේ පෞද්ගලික යථාර්ථය කියන්නේ. එතකොට බුදු හාමුදුරුවන් දන් දුන්නට වැඩක් නැහැ කියනකොට තියෙන්නේ මොකක්ද? දැන් මේ දිට්ඨි දෙක එකට. එහෙම නැතු කුසල කර්ම විපාක නැහැ කියන තැනකින් එන්නේ නැහැ මගේ ජීවිතේට. හඳුනා ගන්නවා. මේ තමයි අපි මේ වෙලාවේදී මේ රූපය අතුරු කරන මේ දෘෂ්ටි. අපිට මෙහිම අදහස් වෙනවා කියන තැනක තියෙන මේ උපාදාන දෙක. එතකොට මේ විදිහට තමයි තියෙන්නේ. එහෙම නැතිනම් රූපේ මගේ ආත්මය, රූපය අතුරු කරන ආත්මය කියනවා. කියන මෙන්න මේ ස්වභාවය. මෙන්න මේ කාමෝපාදාන, දික්ඛුපාදාන, අත්වාදපාදාන, සීලබ්බතුපාදාන කියන හතර හොඳට දකින්න කෙනා කෙනාගේ මනස තුල තියෙන්නේ. මනසින් උපන්තකෝ ගන්න දේවල් ඔය ටිකෙන් තමයි රූපය අල්ලන්නේ. ඇහැට මෙහෙම යවක්තුවක් පෙනෙන අවස්ථාව ගන්න, පෙනෙන අවස්ථාවට දුවද පුතා අම්මා තාත්තා දේවල් වල යාන වාහන ඉදක මුකුත් නැහැ. කාම නැහැ. මුකුත් නැහැ. නේතේ කාම යාන චිත්‍රානි ලෝකේ. ලෝකේ චිත්‍ර කාම නෙවේ. මම මතක් කළා එදා. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. සංකප්ප වශයෙන් රාගයේ වශයෙන් උපදින කල්පනාවයි කාමේ. ඔගලන්ට පේන දේ එකයි හැමෝටම. ඊට පස්සේ පේන දේ අල්ලගන්න ක්‍රමය. එකෙනෙක් ක්‍රිකට්ගෙන් අල්ලන්න පුළුවන්, එකෙනෙක් පෝටුගල්ගෙන් අල්ලන්න පුළුවන්, එකෙනෙක් අඳුරගෙන් අල්ලන්න පුළුවන්, එකෙනෙක් බෝන් කැල්ලකින් අල්ලන්න පුළුවන්. ඒ වගේ මේ අල්ල ගන්න එක එක ක්‍රම තියෙනවා. ඒ ක්‍රම තමයි තමන්ගේ මනසේ උපාදානය කියලා කියන්නේ. එතකොට මේ රූපයේ කෙනෙකුට ධර්මයක් පින්න තියෙයි. කෙනෙකුට මොකද මම මුලින් මතක කළ හැමෝටම කාමපාදනේද? කාමපාදනේද? ධර්මයක් පිනේ නැතිනම් ආච්චි කෙනෙක් පිනේ, දුවෙක් පිනේ, සීයෙක් පිනේ. ඒක පෙවුනට පස්සේ ඉතුරු ටික එකින් එක එක විදිහට එයාගේ දික්කයක් එන්න පුළුවන්. එයාගේ ආත්ම දෘෂ්ටි එන්න පුළුවන්. එයාගේ දුතයක් එන්න පුළුවන්. දැන් කාම උපාදාන, දිට්ඨි උපාදාන, අත්වාද උපාදාන කියන උපාදාන හතර නැත්තම් මේ ක්‍රමයට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහ උපාදාන වෙන ක්‍රමය දකින්න කියලා මොකද්ද? ජාති මරණ සම්භවේ. ඉපදීම මරණය දෙක ඇති කරගෙන ධර්මතාවය කියලා දකින්න කියලා. ජාති මරණ සම්භවේ. උපාදානේ භයං විස්වා ජරා මරණ සම්භවේ. අනුපාදා විමුච්ඡanti ජරා මරණ සංඛේ. උපාදානම් නොකොට ජරා මරණ සංඛ්‍යාවෙන් මිදෙන්න. අජරා මරණයට. එතකොට තියෙන්නේ අපිට මොකද්ද? උපාදාන නොකොට ඉන්න. දැන් කොහොමද අපි උපාදාන නොකරන්නේ? ස්කන්ධයන්ගේ ස්වභාවය, ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම නොදන්නකොට උපාදාන වෙනවාමයි. උපාදාන නොවෙන්න තියෙන එකම මාර්ගය තමයි ඒක කලින් වෙන යමක් කරන්න. මෙයාට එන්නේ ඒ ඉස්සර වෙලා. මෙයාට එන්නේ ඉඳ නැති වෙන්න නම්, මෙයා ඇසුරු නොවෙන්න නම්, මෙයාගේ භාවිතින් ටිකක් කලින් නැති වෙන්න ඉස්සර වෙලා. පංච උපාදාන ස්කන්ධය ඇතිවීමත් නැතිවීමත් දකින්න. පංච උපාදාන ස්කන්ධය කියන කාරණාව මධ්‍යස්ථව තිබ්බොත්, වතුරක් වගේ තිබ්බොත්,
වතුරෙන් යටයි වතුරෙන් උඩයි කියලා දෙකක් තියෙනවා දැන් නේද? ඒ වගේ දැන් පංච උපාදානස්කන්ධය කියනකොට වතුරේ මූඩට ආපු ටික මලට උඩට ආපු ටික වගේ පංච උපාදානස්කන්ධය කියන ටික තමයි අපිට උපාදාන වෙ ටික පහළවන්න පුළුවන්. අපි ශනිකව පංච උපාදානස්කන්ධෙනකොට ඒක ඇතියෙම නැතිව අර වතුරෙන් යටට තියෙන නෙළුමල නැට්ටකත් අල්ලගත්තා වගේ හේතුවකට. එතකොට මේ වතුරක නෙළුමලක් තියෙනවා නම් අපි ලෝක කවුරුත් පහසු වතුරේ ඉඳලා උඩට පේන ටිකට හිතන්නේ නෙළුමල හදවත් තමයි හොඳයි කියන එක තමයි. ලේසියකට බලන්නේ මේ මල ඇතිලා තියෙන නැට්ට කොහෙද තියෙන්නේ? මේ නැට්ට කෙනෙකුත් මල නැති වෙනවද ඌව හිතන්නේ නැහැ අපි. අපිට අදාළ නැහැ අපේ ජීවිතේට. ඒ වගේ ලෝක ජීවිතේට අදාළ නැහැ ඒක. ලෝක ජීවිතේට අදාළ බව ගැන හිතන එක. ඒ වගේ පංච උපාදානස්කන්ධ මේ පේනවා. පේන දෙයක හිතන එක තමයි ලෝකෙට අදාළ. ලෝක ජීවිත වෙන ගුණ පේන දෙයක හිතන්නේ. ඕකට අදාළ නැහැ. මේ පේන දේ ඇති උනේ කොහොමද ඕක නැති වෙන්නේ කොහොමද කියන එක අදාළ නැහැ ලෝකෙට. එහිඳ අපිට ඒක අවශ්‍ය නැහැ. ලෝකෙට ඒක අවශ්‍ය නැහැ. නමුත් ලෝකෝත්තර ලෝකෙන් නිදෙන්න එහට අවශ්‍ය නැහැ මලේ උඩ කොටස. එහට අවශ්‍ය යට කොටස. ඒ වගේ ලෝකේ කියන කින් අතහැරෙන්න නම් එයා බලන්න පංච උපාදානස්කන්ධය ඒක ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද? එතකොට උපාය නැට්ට කොහොමද තියෙන්නේ? නැට්ට ගැලුවාම එක නැතිනවා කියන පැත්තට යමුනහම මලල්ල ගන්න තියෙන මල ගැන හිතන ටික නැහැ. වගේ මම දක්සමදී පොත කොහොමද ඉතින් ඔය කීෂමත් තේරෙයිද? ඒකෙන් මේ පේනවා කියන සිද්ධිය ගන්න හරියට අර වතුර මුලට තියෙන මල වගේ. පේනවා කියන සිද්ධිය ඇති වෙනහ නැති වෙන්නේ තැනට නොවන නැති වුණොත් අපිට අපි පේන දෙයට හිතනවා. පේන දෙයට හිතනවා කියන්නේ අභිනන්දති අභිවදති අජ්ජෝසහය චිත්තකේ. එතකොට අභිනන්දති පේන අරමුණේ සතුටු වෙනම් අභිවදති සතුටු භවයේ ගුණ කියන හොඳයි කියලා කියයි නම් අජ්ජෝසහය චිත්තකේ. දැසගෙන හෝ සිටින සතුටු මෙත් නැ සතුටු බව ප්‍රකාශ කළෙත් නැ නමුත් ඊට නඹුරු වෙලා හරි ඉන්න විනන්දති අපි වදති අජ්ජෝසාර චිත්තති උපපති නන්දි. ඒ ටික එහෙම කියනවා කියන එකම නන්දි සතුට. යා නන්දි තදුපාදාන තදුපාදාන යමක් නන්දි නම් ඒකයි උපාදාන. එතකොට මේ පේනවා කියන සිද්ධිය ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියන එක නොදන්නකොට නොදන්නවා කියන්නේම උපාදානය නවත්තන්න බෑමයි. උපාදානය නැති වෙනවා හතර උපාදාන. පේන දේ ඇති වෙන හා නැති වෙන හැටි යම් මට්ටමකට දකිනකොට පේන දේ සත්‍ය පුද්ගලික ආත්මයක් කියලා ගන්න ධිට්ඨිය. ධිට්ඨිය එක්ක තියෙන මුත සමාදන් වීම සීලපතිය. ඊට පස්සේ අත්වාදයේ කියන ওই ටික තියෙනවා. හැබැයි කාම උපාදානෙ තුනේ අරිහත්ව දක්වා කාම උපාදානය කියන්නේ. ඊට පස්සේ මේ පංච උපාදානස්කන්ධයේ ඇති වෙන හා නැති වෙන හැටි නැවත නැවත බලනකොට ඒ නිසාම තව කෙලෙසියක් ඉතුරුටි පැහැදෙනවා. ආයෙත් මේ පංච උපාදානස්කන්ධය ඇති වීම නැති වීම බලනකොට ඊගාව ටිකක් දැන පංච උපාදානස්කන්ධය ඇති වීම නැති වීම දකිනකොට කාම උපාදානය සම්පූර්ණම අතහැරෙනවා. ඒ කියන්නේ අනුපාදානස්කන්ධ කිසිවක් උපාදාන නොකට මෙතුන නච්ච කිංච ලෝකේ උපාදේති. ලෝකේ කිසිවක් උපාදාන කරන්නේ නැහැ. දැන් තමයි ලෝකේ කිසිවක් උපාදාන නොකට ඉන්නවා කියන එක ඇති. මොනෝද ලෝකේ කිසිවක් කියන්නේ? ලෝකේ මොනවද? ඇහැ උපාදාන කරලා නැහැ, රූපේ උපාදාන කරලා නැහැ, චක්කු විඥාන උපාදාන කරලා නැහැ, චක්කු සංපස්ස උපාදාන කරලා නැහැ. චක්කු සංපස්ස වෙන නිසා උපන්න සුවෝ දුක්ඛෝ නුදුක්ඛෝ වේදිතේ කියන මේ උපාදාන කරලා නැහැ. මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා, ඒ කියන්නේ තව දෙයක්, තව කෙනෙක්, පුද්ගලෙ කාම උපාදාන කියනකොට ඉතුරු නැහැ ලෝකේ. ලෝකයන් ඉති ලෝකයන්ගේ දර්ශනේ නැහැ නෑ කියන්නේ. ලෝකෙට මම මතක් කළා හැම රූපයක්ම අහුවෙලා තියෙන්නේ මොනවා හරි දෙයකින්. හතර උපාදානෙන් තොරව ඉන්නවනම් ඉන්නේ රහත් වෙලා. ලෝකේ රහත් වෙලා නැහැ කියන්නේ හතර උපාදාන. එහෙනම් හැම රූපයක්ම අහුවෙලා තියෙන ලෝකේ ඔය හතර උපාදානේ. එහෙනම් හතර උපාදානේ මිදිලා ලෝකයන්ගේ මට්ටමින් ජීවත් වෙනා කියලා එකක් නැහැ. තේරෙන්නේ නැහැ. ලෝකයාගේ තියෙන සංයෝජන නැහැ. ලෝකයාගේ තියෙන සංයෝජන තියාගෙන, ලෝකයාගේ තියෙන දැක්ම තියාගෙන, ලෝකයාගේ තියෙන මානසික මට්ටම තියාගෙන උපාදාන නැතුව ඉන්නවා කියලා එකක් නැහැ. ඒකෙන් මිදෙන්න. මොකද දර්ශනය වෙනස්. සිද්ධිය වෙනස්. මේ වෙච්ච හැටි අමුතුවෙන් කළන්නේ නැහැ. එතකොට එකම දෙයයි කියන්නේ හතර උපාදානයෙන් මිදෙන්න නම් අන්තිමටම මිදෙන්න තියෙන්නේ කාම උපාදාන. එතකොට ඉස්සෙල්ලාම කාම උපාදානනේ, ඊට පස්සේ තමයි අනිත් 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 උපාදාන ටික තියෙන්නේ. අයින් කරනකොට ඉස්සෙල්ලාම තියෙන අන්තිමට තියෙන ඒවා තමයි ඉස්සෙල්ලා අයින් වෙන. ඉස්සෙල්ලාම එක මොනවා හරි මැෂින් එකක් හරිනකොට හරි අපි ගලවනකොට ඉස්සෙල්ලාම ගලවලා තියපු එක තමයි අන්තිමටම හයි කරන්න වෙන්නේ නේද? ඉස්සෙල්ලාම ගලවලා තියද්දී ඉස්සෙල්ලාම හයි කළොත් හරියනවද? හරියන්නේ නැහැ. ඒක ගලවලා පැත්තකින් තිබ්බා, ඒක ගලවලා පැත්තකින් තිබ්බා, ඒක ගලවලා පැත්තකින් තිබ්බාම අන්තිමටම ගලවපු එක තමයි ඉස්සෙල්ලා හයි කරන්න වෙන්නේ. හරිද ඒක? හරිනේ. ඒ වගේ තමයි මේ කාම උපාදාන දිට්ඨි පොළකට ආදපද තිලපතු උපාදාන කියලා. මේවැ අන්තිමටම තියෙන එක තමයි ඉස්සෙල්ලාම කියන්නේ. අන්තිමටම ඉස්සෙල්ලාම තියෙන එක තමයි අන්තිමටම කියන්නේ. ඒකයි කාම උපාදානයයි ඉස්සෙල්ලාම හටගත්ත කියන්නේ අන්තිමටම යා. එතකොට එක පාරක් මේ උපාදානයේ නොවිඳ පුළුවන්. උපාදානයෙන් මිදෙන්න එකම එක තැනක පංච උපාදාන ස්කන්ධය උදේ වෙනවා. පංච උපාදාන ස්කන්ධය උදේ වෙන උපාදානය අතහැරෙන විදිහට දකින්න ඕනේ. පංච උපාදාන ස්කන්ධය උදේ වෙයි කියුවහම මට ඕනේ විදිහට, ඕගලන්ට ඕනේ විදිහට, ලෝක කාටත් ඕනේ විදිහට කියන සිද්ධියක් නෙමෙයි. අපි දැනගත්තත් නැතත්, අපි කිව්වත් නැතත්, බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් ඇති වෙන සිද්ධියක් වෙන පංච උපාදාන ස්කන්ධයක ඇති වෙන ක්‍රමයක් තියෙනවා. ඒක නැති වෙන ක්‍රමයක් තියෙනවා. සම්මා දිට්ඨිකේ ඒ ක්‍රමයේ දකින්න නිවැරදි දැකීම වෙන දේ ඒ විදිහට දැක්කා. කින ධර්මතාවය. අද වෙන්නේ එහෙම නෙමෙයි. මට හිතෙනවා පංච උපාදාන ස්කන්ධය ඇති වෙන ඇති වෙන හැම කෙනෙක් මම එහෙම කියනවා. තව කෙනෙකුට හිතෙනවා පංච උපාදාන ස්කන්ධ තියෙන්නේ නැති මෙහෙම වෙන්නේ. එයා එහෙම කියනවා. නමුත් ඇත්තම සිද්ධිය එහෙම නෙමෙයි. ඒකට වෙන සිද්ධියක් තියෙනවා. ඒක ඒ විදිහටම දකින්න ඕනේ. ඒ වෙන හැටි වෙන ක්‍රමය නෙමෙයි, ඒකේ මූලික වෙන දත්ත ටික. න්‍යාය බුදුජානක දේශනා කරනවා. අවිජ්ජා සංහූතං, කම්ම සංහූතං, තණ්හා සංහූතං, ආහාර සංහූතං කියලා මේ ඇති වෙන හැටි. එහෙනම් අපි බලපු ක්‍රමය, අපිට තේරෙච්ච ක්‍රමය, අපිට අවබෝධ වෙච්ච ක්‍රමය හරිනම් ඔය ටික උදව් කරගෙන දෙන්නවා කියනවා. නමුත් ඔය ටික උදව් කරගෙන මට යම් මට්ටමකට පින්නේ පින්නනකොට ඒකට වෙලා නැති අද තියෙනවා. ඒකදී වෙනම පැය ගණනක් හෙට දවසේ සීල වැඩ සටහන්. අපි පංච උපාදාන ස්කන්ධේ මුදේ වෙයි. ඒ කියන්නේ උපාදාන නොවේ ඉන්න පුළුවන් මොකේද? පංච උපාදාන ස්කන්ධයේ උදේ වේ දන්නා මොනක් තිබුණා වෙන මොකක්දින් දන්නේ? පංච උපාදාන ස්කන්ධයක් අපිට පේන්නේ, මේ පේනවා කියන තැන පේනකොට පේන දේ ඇතිවීම නැතිවීම හිතන්න නෝන හරනකොට පේන දේට හිතන්න ඉඩ නැහැ. ඒක මේ උපහාරේ වෙනවා කියන්නේ. නැත්තම් වෙන මාධ්‍ය කල්ලා නැදුණු පරම වරුවට මේ යනවානේ. දැන් පේන දෙයට අපි හිතෙනවා නම් සිහි වෙනකොටම ආශ්‍රය උපාදාන. නමුත් දැන් උපාදානයේ ගෙවෙන්න, උපාදානය අතහැරෙන්න ඒ වෙනුවට උපායක් වෙන තව උපාදානයක් නෙමෙයි සම්මාදිට්ඨිය ඇත්ත ඇතිහැටි දකිනවා. පේනකොට පේන දේ ඇති වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියලා අපි බලන්න එකන ගන්නවා. සම්මාදිට්ඨිය බලන්නේ ඇත්ත නිවැරදි දේ. ඒකෙන් වෙන්නේ මොකද්ද? උපාදානය නෑ. උපාදාන නැති වුණාම තියෙන වාසිය මොකද්ද? භවය නෑ. භවය නෑ කියන්නේ පැත්තකට ගියම දැකපු දේ තියනවා කියන එක හිතින්නේ නැහැ. හිතින්නේ නැහැ. දැන් අර මම කියන්නේ කන්නාඩියට එහෙම ඕගොල්ලෝ ලැබුණාම ආපහු වෙනකොට ඒක සිහි කරලා කොහෙවත් යන්න තියෙනවද? නැහැ. ඇයි ඒක නැත්තේ? නැතිුනේ. දකින්න වෙලාවේ ඒකට නැඹිලා හිටින්න තියෙනවා. උපාදාන වේ කියන්නේ අල්ලගෙන හිටින්න තියෙනවා. මේ පේන අරමුණේ දකින්න වෙනාගේ අල්ලන්නේ නැතුව හිටියොත් උපාදාන නැතුව භවය නැති වෙනවා. එහෙම ජාතියක් නැති කරලා යන්න. හැබැයි උපාදාන නොවේ ඉන්නව ස්කන්ධයක් ඇතිවෙම නැතිවෙම ගන්න නැත්තම් මේ ඇතිවෙම නැතිවෙම ටිකෙන් තමයි පෙන්නන්නේ. ඒ කියන්නේ කන්නාඩියේ ඡායාව අල්ලන්නේ නැතුව ඉඳලා ඇති වෙච්ච නැති වෙච්ච දන්නතු මෙහෙ මෙසයි මෙහෙ වැටුනේ කියලා ඒක ඇතිවෙන හේතු ටික කරනවන තියෙනවා. තිබුණොත් තමයි මෙහෙ අහුවෙන්නේ. දැන් තේ සංගත පුතට ඒ ඇතිවීම නැතිවීම ටිකට නෝන නැති හින්දා නේ මේ අවුල තියෙන්නේ. ඒ වගේ අපිට තේනවා කියන දේ ඇති වෙන්න තියෙන හේතු ටිකට නෝන තිබුණු මේ අවුල නැති නේද? අන්න ඒ වගේ දර්ශනයක් වෙන තියෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට පංච උපාදාන ස්කන්ධය ඒකේ උද්දීයත් වේදන නෝන තිබුණොත් උපාදානෙ නෑ. උපාදානය අතහැරෙනවා. උපාදානය අතහැරුණොත් උපාදාන නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ? උපාදානය නැහැ කියන්නේ මොකද්ද? අනුපාදාන. පරණදේ අනුපාදා විමුක්තියක්. උපාදානය නැහැ කියන්නේ නිදිලා. අනුපාදා විමුක්තිය ආරියත්තේ. ඒතකොට මොකෙන්ද මිදුනේ? ජරා මරණ සංකේ. ජරා මරණ කියන ධර්මයන්ගෙන් තමයි මිදුනේ. උපාදාන නොකර ජරාමරණයෙන් මිදුණා. ජරාමරණයෙන් මිදුණා කිව්වේ දේවදූත සූත්‍රයේ පෙන්වපු සියලුම අපායන් මිදුණු කෙනා. පංච උපාදානස්කන්ධයේ උදේවේ බෑ කියලා කියන්නේ කෙනෙක් කරන්නේ ඒ සඳහා වෑයම්ද කරන්නේ උත්සාහවත් වෙන්නේ ඒක ඕනේ කියලා හිතෙන්නේ කියන්නේ උපාදානයි. නවත්තන්න බෑ ධර්මතාව ටික. උපාදානයි කියන්නේ භවයේ භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරාමරණ සම්භවය. ජරාමරණ සම්භවය කියන ජාති මරණ සම්භවය. ජාති මරණ සම්භවය කියන ජාති මේ වගේ අපායේ දෙන්න පුළුවන් මේ වගේ දුක් ඔක්කොටම හිමිකාරයෙක් කියලා බලනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ දුක් සහගත සසර අපායේ බොරු නෙමෙයි. බොරු බොරු කීකෑන් දීම හෝ නෑනෑ කීකෑන් දීම නෙමෙයි කරන්නේ යමක් පෙන්වලා දෙන මොකද දැන් මේ දැන් පිළිගත්තත් නැතත් මේ අපාය සංකේත මේ සසර අහිමි නෑ හිස්සලා නෑ ජාතිය කියන කෙනාට. ජාතිය කියන්නේ කේ හිස්සලා නෑ භවයේ තියෙන කෙනාට භවයේ තියෙන එක හිස්සලා නෑ උපාදානයේ තියෙන කෙනාට උපාදානයේ තියෙන එක හිස්සලා නෑ. ආවේ මොනවට දුක් කෙවීම පිණිස පවතින ස්කන්ධගේ උදේ වේ දන්නා නුවණ නැති කෙනාට නුවණ ඇති කරගන්න උත්සාහවත් නොවෙන්න. නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. නැති දේ ඇති කරගන්න උත්සාහවත් වෙන එකමනකුත් ප්‍රමාද නැහැ. එකමනකුත් ප්‍රමාද නැහැ. යා එහෙම වෙන්නේ නැහැ. ඒ කුසල දෙකින් මෙහෙවන. නම් ඒක ඕනේ නැහැ කියන්නේ උත්සාහයක් නැහැ කියන්නේ ඕනේ නැහැ කියන එකනේ. ඕනේ නැති කෙනාට ඒ ටික එපා නම් ලැබෙන ටික තියෙනවා. මොකද මේ දෙපත්ත අර මං කියන රේල් ගේස් 2 වගේ පාර වැරදුත් කෝච්චි පාර යන කෝච්චි පාර වැරදුත් තාම පාර යන කියලා ඉතින් මේ කුසල ටික උපාදානය වුණොත් අනුපාදා බව නැහැ. අනුපාදා කත්ත වුණොත් උපාදානය නැහැ. ඉතින් උපාදානයන්ගෙන් මිදෙන්න මේ වගේ නුවණක් එපා කියනකොට මේක ඇත්ත ගන්නෑ කියනකොට ඇරිලා තින්නේ කොයි පැත්තද? උපාදානය කියන පැත්ත. ඒ හින්දා ඒක නවත්තන්න බැහැ. එතකොට ඒ පාර යනවා. ඒ පාර දිහෙන් දේවල් ලැබෙනවා. ඉතින් මේ වගේ ධර්මතා ටිකක් තියෙනවා. මෙන්න මේ මිනිස්සු එක්ක චේතනාවෙදී බුද්ධ උත්පාද කාලේ ලැබුණු වෙලාවේ මේක වටිනාකම තේරුම් කරගන්න. ලෝකෙට බොහෝ දේ වටිනවා. ඒ දේ අහිමි වුණා. සමහර විට අම්මා තාත්තා හරියට තමන්ට වටිනා අයගොල්ලෝ මරුණා. ගෙදර ඉන්නකොට ගණන් ගන්නවත් නැහැ. මේ සසරේ හැටි. මේ ශාසනෙත් එහෙමයි. ඕගොල්ලන්ට තමන්ට බැරි වෙච්ච දවසට නැත්තම් දහම අහිමි වෙච්ච දවසට දහම අතහැරන දවසට ඔහුගේ වටිනාකම තේරෙයි. නමුත් ප්‍රඥාවන්තයා කියන්නේ යමක් තියෙන වෙලාවෙදි වටිනාකම තේරෙනවා. එයා තමයි ලෝකයේ බුද්ධිමත්. එයාට තමයි කිම තියෙන්නේ. ඒ හින්දා නැති වෙලාවට වටිනාකම ලෝකෙ හැමෝටම තේරෙනවා. ඒ තීරියක් නැතුව ඔක්කොටම තේරෙනවා. තියෙන වෙලාවට ඒක වටිනාකම තේරෙනවා නම් ඒකෙන් තමයි තේරුම් ගන්න වෙන පාරමිතා සම්පූර්ණ වෙලා තියෙනවද නැද්ද කියන්නේ. මොකද ඒක තියෙන වෙලාවට වටිනාකම තේරුනොත් මේක යෙදෙන්නේ කරන්නේ නේද? ඒ නිසා මේ ශාසනයේ තියෙන වෙලාවේ චරාමර දුක තියෙන වෙලාවේ මේක වටිනාකම තේරුම් අරගෙන ඒ සඳහා කටයුතු කරන්න හැමදෙනාම මෙදෙන් ඒ සඳහා මේ දේශනාව හේතු වෙනවා.